හොඳයි සද්ධාවන්ත පින්වත්නි ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි පූජනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ 127 වෙනි භාවනා වැඩමුළුවේ දෙවැනි ධර්ම දේශනාව සඳහායි සෝදානම් වෙන්නේ ඒ සඳහා සියලු දෙනාම තැන්පත් වෙලා සාදුකාරයක් පවත්වනවා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යං ලෝකේ අනිච්චෝ දුක්ඛෝ විපරිණාම ධම්මෝ අයං ලෝකේ ආදීනවෝති සද්ධාවන්ත පින්වත්නි මේ පින් උතුම්ට මතක ඇති අපේ ඊයේ මේ භාවනා වැඩසටහන ආරම්භ කරමුලා ධර්මදේශනා වශයෙන් මූලිකව ඉතරෙන් තියාගත්තේ කුබ්බේව සම්බෝධ සූත්‍රය කියලා අංගුත්තර නිකායේ තික නිපාතයේ එන සූත්‍රයක්. ඊයේ මතක් කළා වගේ මේ සූත්‍රය අංගුත්තර නිකායේ තික නිපාතයේ සම්බෝධි වර්ගයේ පළවෙනි සූත්‍රයයි. දැන් සාමාන්‍යයෙන් බුද්ධ ජයන්ති පොත්වල මේ කුබ්බේව සම්බෝධ කියන නමින් නෙමෙයි ප්‍රථම සූත්‍රය කියන නමින් තමයි තියෙන්නේ. නමුත් චක්ක සංගණාවේදී කුබ්බේව සම්බෝධ කියන නමෙන් තමයි මේ සූත්‍රයට දීලා තියෙන්නේ. එතකොට මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ බොහොම ඍජු ප්‍රබල ප්‍රකාශයක් කරනවා. තමන් වහන්සේ මේ එක්තරා කරුණු තුනක් පූර්ණ වශයෙන් අවබෝධ කරගන්න තාක් ඒකේ අතඹුලක්ෂේ දැනගන්න තාක් සම්මා සම්බුද්ධ බවට සර්වඥතා ඥානයක් තමන් සහිත බවට තමන් බුද්ධත්වයට පත් වූ බවට ලෝකේ ප්‍රතිඥා කළේ නැහැ කියලා. ඒ වගේම උන්වහන්සේ ප්‍රකාශ කරනවා මම මේ කාරණා තුනක් මොනවාද කාරණා තුන? මුලින්ම කියනවා අස්සාද. දෙවෙනිට කියනවා ආදීනව. තුන්වෙනිව කියනවා නිස්සරණ. මෙන්න මේ කාරණා තුන මහණෙනි මම යම් අවස්ථාවක පූර්ණ වශයෙන් පරිපූර්ණ වශයෙන් අතඹලක්ෂේ අවබෝධ කරගත්තා නම් අන්න එතෙන් පටන් මහමෙනි මම මේ දෙවියන් බමුණ සහිත ශ්‍රමණ බ්‍රාහ්මණින් සහිත සත්ව ප්‍රජාය සහිත මේ ලෝකයේ තුල සම්මා සම්බුද්ධ බවට ප්‍රතිඥා දෙනවා. සම්මා සම්බුද්ධ බවට මම ප්‍රකාශ කරනවා කියලා එක්තරාන්දමක ප්‍රබල ප්‍රකාශයක් මේ සූත්‍රේ එනවා. එතකොට අපි භවනා කරන පිරිසක් වශයෙන් එතකොට මේ බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේ සම්මා සම්බුද්ධ සම්මා සම්බුද්ධයි කියලා ප්‍රකාශ කරන්න තරම් මුල් වෙච්ච මේ කාරණා තුන උන්වහන්සේ අනුව යන ශ්‍රාවකයන් වහන්සේලා වශයෙන් උන්වහන්සේව අනුගමනය කරන පිරිසක් වශයෙන් අපි යම් පමණක් හෝ දැනගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ මේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන නෙමෙයි. ඇයි මේ කාරණා තුන බුදුරජාණන් වහන්සේ නැවත නැවතත් අපේ දැනගැනීම පිණිස අවධාරණය කරලා තියෙන්නේ. එන්න කියන මේ කාරණාව තේරුම් ගැනීම සඳහායි අපිටත් මේක ප්‍රයෝජනවත් වෙන්නේ. එතකොට අපි ඊයේ සාකච්ඡා කළා මේ කාරණා තුනෙන් පළවෙනි කාරණාව. ඒක තමයි මේ ලෝකේ පෙන්눔 කරන ආස්වාද පක්ෂය. එතකොට මේ ලෝකේ යම්සි දෙයක් නිසා අපිට යම් සැපයක් ලැබෙනවා නම්, සොම්නසක් ලැබෙනවා නම් අන්න ඒක බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා මේකේ මේ ලෝකයේ තියෙන ආස්වාද පක්ෂය. ඒක නැහැ කියන්නේ නැහැ. එතකොට මේ බඳු ආස්වාදයක් සතුටක් සොම්නසක් ලබා දෙන කරුණු පහක් නිබ්බේධික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දෙනවා පංචමා භික්කවේ කාමගුණා චක්කු විඤ්ඤේයා රූපා ඉත්තා කන්තා මනාපා පිය රූපා කාමූපසංහිතා රජනීයා මේ ආදී වශයෙන් එතකොට මේ ඇහෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද, නාසයෙන් දැනගන්නා ගන්ධ සුවඳ, දිවෙන් විඳගන්නා රස, ඊළඟට කයෙන් විඳගන්නා ස්පර්ශ. මෙන්න මේ පහ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ ඇතම් මෙබඳු වූ රූප, ශබ්ද, ගන්ධ, රස තියෙනවා බොහොම මනාපයි. ඒවා විඳ ගැනීම හරහා අපේ හිතට ලොකු සතුටක් දැනෙනවා. ඒවැ හිත සංජනනය වෙනවා. ඒවා හිත ඇලෙනවා බැඳෙනවා. ඒවා දැනගන්න අපි හරි මනාපයි. ඉතින් අන්න ඒ කරුණු හරහා අපේ හිතේ සතුටක් සොම්නසක් දැනෙනවා. ඒ නිසා මේ තුල ආස්වාදයක් තියෙනවා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ සත්‍යය ඇලෙනවා. මේ සත්ත්ව ප්‍රජාව නැවත නැවතත් එතකොට මේ සංසාරේ ගමන් කරන්න මේ තියෙන ආස්වාදයේ හේතුවක් වෙනවා. ඊළඟට තින්වත්නි බුදුරජාණන් වහන්සේ එතනින් නතර කරන්නේ නැහැ. උන්වහන්සේ ඉන් එහා අධියරට අපි වරගෙන යනවා. ඒක තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ දෙවනි කොටස ආදීනව තියෙන පක්ෂය අපි සාමාන්‍යයෙන් කතා කරන්න අකමැති දෙයක්. දැන් අපි පිටරටට ගිහිල්ලා ඔය වගේ දෙයක් කියන්න ගියොත් මූණ ඇඹුල් වෙනවා. මොකද ඒගොල්ලෝ සාමාන්‍යයෙන් මේ මතුපිට සමතලා මට්ටමේ තමයි ඉන්න කැමති. ජීවිතේ තියෙන දුක පැත්ත කතා කරනවට කැමති නෑ. ඒක බොහොම අප්‍රිය, අමනාප, අසුබ දෙයක් ගැන කතා කරනවා කියලා කතා කරනකොටත් අහක බලා ගන්නවා. නමුත් අපි විපස්සනාවට නැඹුරු වෙච්ච පිරිසක් වශයෙන්, භවනාවක් කරන්න පෙළගැසිච්ච පිරිසක් වශයෙන් අපිට සිද්ධ වෙනවා මේ ඇත්ත ඇතිහැටියෙන් තේරුම් ගන්න. අදුමතරමින් සුතමේ ඥානයක් පැත්තෙන්වත් මේකේ මෙහෙම දෙයක් තියෙනවද කියලා බලන්න අපිට සිද්ධ වෙනවා. අන්න ඒ කාරණය තමයි බුදුරජාණන් වහන්සේ මේ ආදීනව පක්ෂයේදී පෙන්වලා දෙලා තියෙන්නේ. එතකොට මේ ආදීනව කියන්නේ මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ ඒ පුබ්බේව සම්බෝධ සූත්‍රයේම බොහොම සරලව අපිට කියලා දෙනවා. යං ලෝකේ අනිච්චෝ දුක්ඛෝ විපරිණාම ධම්මෝ අයං ලෝකේ ආදීනෝ. එතකොට මහණෙනි මේ ලෝකේ යම්සි අනිත්‍ය ස්වභාවයක් තියෙනවනම් දුක් ස්වභාවයක් තියෙනවනම් තියෙන තත්වයට වඩා වෙනස් වෙලා පෙරලෙන විපරිණාමයට පත් වෙන ස්වභාවයක් තියෙනවනම් අන්න ඒක තමයි මේ ලෝකයේ තියෙන ආදීනවය. එතකොට එතනින් නතර කරන්නේ නැහැ. මජ්ක්‍ධිම නිකායේ හම්බ වෙනවා මහා දුක්ඛං මහා දුක්ඛකන්ද කියන සූත්‍රයක් මූල පඤ්ණාසකේ. මේ සූත්‍රය තුල බුදුරජාණන් වහන්සේ අපි වාරගෙන යනවා බොහෝම ගැඹුරකට මේ ආදීනව පක්ෂයේ පෙන්වුම් කරන්න. අප බොහෝම සරලව අපිට තේරෙන තැනකින් පටන් ගත්තොත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකයේ කම්සප්ප විඳින්න කැමති වෙච්ච තැනැත්තෙක්. ඉතින් ඒ කම්සප්ප විඳ ගැනීම සඳහා යාට යම්සි පැකියාවක නිරත වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ කාලේ හැටියට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඉතින් ඒ තැනැත්තා ගොවි කමින් ජීවත් වෙනවා. රජවාසලට ගිහිල්ලා රාජ්‍ය සේවයේ යෙදෙමින් ජීවත් වෙනවා. එහෙම නැත්නම් වෙනත් බැල මෙහෙවර කරමින් ජීවත් වෙනවා. එහෙම නැත්නම් හමුදා ආදියට බැඳලා ඒබඳු සේවාකම් කරමින් ජීවත් වෙනවා. ඉතින් අපිට අද වර්තමානයේත් මේවා ගලප ගන්න පුළුවන්. ඉතින් වර්තමානයේ තියෙන දහසකුත් එකක් විවිධාකාර රැකී රක්ෂාවල අපි නිරත වෙන්නේ අපිට මේ කාමයන් ටික ස්ථිර කරගන්න. මේ කාමයන් ටික ලබා ගන්න හැකියාවක් නැත්නම් කරගන්න විදිහක් නැහැ. ඒ හින්දා අපිට අකමැත්තෙන් වුණත් විවිධ රැකී රක්ෂාවල නිරත වෙන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ රැකී රක්ෂාවල නිරත වෙද්දී බුදුහාමුදුරු කියනවා ඉතින් ඇතැම් වෙලාවට අවුවට වේලෙන්න සිද්ධ වෙනවා. වැස්සට තෙමෙන්න සිද්ධ වෙනවා. මැසි මදුරු මැසි මදුරු ආදී විවිධාකාර කෘමි යෝදුරු වලදී බොහොම ඒවා ඉවසගෙන දරාගෙන විඳගෙන ඉන්න සිද්ධ වෙනවා. සමාල්ලාවට අපිට අපේ ප්‍රධානීන්ගෙන් ඇනුම් බැනුම් වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. සමාල්ලාවට අපි අකමැති දේ කරන්නත් සිද්ධ වෙනවා. සමාල්ලාවට හිතට එකදෝ නෙමෙයි. නමුත් වෙන කරන්න දෙයක් නැති නිසා රස්සාවල් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඒ රැකියා ස්ථානවලදී විවිධ ඇනුම් බැනුම් වලට කැපිලි කෙටිලි වලට අන්න ඒවටත් මුහුණ පාන්න සිද්ධ වෙනවා. මේ රැකී රක්ෂා හරහා අප්‍රමාණ වූ වෙහෙසක් මානසික වදයක් විඳින්න අපිට සිද්ධ වෙනවා. මේ කාරණාව අපිට බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් අපේ මේ එදිනෙදා ජීවිතයේ පවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා අයම්පි භික්ඛවේ කාමානං ආදීනෝ සම්දික්ඛෝ දුක්ඛක්ඛන්‍දෝ කාම හේතු කාම නිදානං කාමාධිකරණං කාමානං ඒව හේතු. මහණෙනි මෙන්න මේකත් කාමයන්ගේ ආදීනවයක්. ඒක මේ අපිට සරලව තේරෙන මේ කාරණේ පවා රැකී රක්ෂා ස්ථානවලදී අපි විඳින දුක පවා අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන කරනවා මෙන්න මේක කාමයන් නිසා හටගත්ත හේතුවක් හටගත්ත ඵලයක්. කාමේ නිදාන කරගෙන හටගත්ත ඵලයක්. මේකත් අප්‍රමාණ වූ දුකක්. මොකද මේකත් එක්තරා ආදීනවයක්. ඊළඟට එතනින් නතර වෙන්නේ නැහැ. ඊළඟට දැන් අපේ තමු කෙනේ බොහොම කැප වෙලා ඉතින් ඒ රැකී ආරක්ෂාවල නිරත වෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්눔 කරනවා ඒ කාලේ හැටි. ඉතින් කෘෂිකර්මාන්තයේ දෙන ගොවි කෙනෙක්ෙන් ගොවියෙක්. ඉතින් එයා බොහොම දුක් මහන්සිලා තමන්ගේ කුඹරට ගිහිල්ලා දාඩිය මහන්සි වගුරවගෙන ඉතින් එයා ඒ අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. ඉතින් ඒ සඳහා වෙහසෙනවා. ඉතින් වර්තමානයේ වගේ සරල මේ ඇඟ වෙහසාන්නේ නැතුව නෙමෙයි අතීතයේ කුඹරක් කරන්න ගියාම ඉතින් විවිධාකාර යන්ත්‍ර සූත්‍ර ඇත්තේ නැහැ. මේ කාය ශක්තියම යොදවලා සියල්ල සම්පාදනය කරගන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ දහඩිය මුගුරු වගුරවගෙන කැප වෙලා ඒ වැඩේ කරනවා. හැබැයි අවාසනාවකට සමහර වෙලාවට අවශ්‍ය පමණට වැස්ස ලැබෙන්නේ නැහැ. සමහර ලාට වැස්ස ඌමනාවට වඩා හම්බ වෙනවා. ඊළඟට සමහර වෙලාවට මේ කුඹුරුවේ අසන නෙලන්න හිත තියෙනවනම් අද මුළු කුඹුරම විනාශ වෙලා යනවා. තවත් අවස්ථාවක විවිධාකාර කෘමි උවදරු නිසා මේ සියලු දේ හානි වෙලා යනවා. ඉතින් පින්වත් මේ කුඹුරු ගොවිතැන සම්බන්ධයෙන් කියන මේ උදාහරණය මේ පින්වතුන්ට තම තමන්ගේ රැකී ආරක්ෂාව වලින් හිතා ගන්න පුළුවන්. ඉතින් හැම රැකී ආරක්ෂාවක්ම විස්තර කරන්න කාලය නෙමෙයි. තම තමන් කල්පනා කරලා බලන්න තම තමන් කොයි තරම් කැප වෙලා රැකී ආරක්ෂාව වල නිරත වුණා. එතන් වෙලාවට ඒ තමන් බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලයන් ඒකින් ලැබෙන්නේ නැහැ. එතන් වෙලාවට තමන් බොහොම කැප වෙලා දුක් මහන්සිලා නිදි මරාගෙන වැඩ කරනවා. නමුත් බලාපොරොත්තු සැයල්ල සුන් වෙන අවස්ථාවක් තියෙනවා. ඊළඟට බලාපොරොත්තු සුන් වෙලා සමහරට තමන්ගේ ප්‍රධානීන්ගෙන් එනම් බැනම් වල ලක් වෙන වෙන අවස්ථාවක් තියෙනවා. සමහරවිට රැකී ආරක්ෂාව වලින් නිරපණ අවස්ථාවලුත් තියෙනවා. මේ විදිහට මේ රැකී ආරක්ෂා හරහා අපි බලාපොරොත්තු වෙන උසස් වීම, අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵල නොලැබීමත් අන්න බුදුරජාණන් වහන්සේ මේ අපිට බොහොම තේරෙන කාමයන්ගේ ආදීනවය වශයෙන් පෙන්눔 කරනවා. ඊළඟට පින්වත්නි, අපි දැන් විවිධාකාර දේවල් අපි රැස් කරගන්නවා. අපිට මේ කාමයන් භුක්ති විඳීම සඳහා ඉතින් අපි විවිධාකාර දේවල් රැස් කරගන්නවා. ධන දාහන්නේ වශයෙන් රැස් කරනවා. විවිධාකාර සම්පත් ලං කරගන්නවා. ඉතින් අපි ඒවා ආරක්ෂා කරනවා. මොකද සොර සතුරන්ගෙන් ආරක්ෂා කරන්න සිද්ධ වෙනවා. ගින්නෙන් ආරක්ෂා කරන්න සිද්ධ වෙනවා. ජලයෙන් ආරක්ෂා කරන්න සිද්ධ වෙනවා. සමහර ලාවට බදු ආදී වශයෙන් රජයෙන් පවා ආරක්ෂා කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට මේ දහසකුත් එකක් හේතු තියෙනවා. මේ අපි රකින්න අපේ මේ වස්තුන් ටික ෂය වෙලා යන්න විනාශ වෙලා යන්න. ඉතින් අපි කොයි තරම් ආරක්ෂා කළත් ඊටාම සුළු මොහොතකදී මේ සියල්ල විනාශ වෙලා යනවා. ඉන්නෙන් වෙන්න පුළුවන්, වැස්සෙන් වෙන්න පුළුවන්, නියං සායන් වෙන්න පුළුවන්, සොර සතුරන් නිසා වෙන්න පුළුවන්, රජා මැතිම ආදීන් නිසා වෙන්න පුළුවන්. ඒකට අපේ මේ බලාපොරොත්තු සුන් කරමින් අපි ඇලිලා හිටිය අපේ සිත බැඳෙන තිබුණ ඒ සියම දේ අපි ඉදිරියේ විනාශ වෙනකොට අන්න බුදුරජාණන් වහන්සේ කියනවා එතනත් හඬනවා, වැළපෙනවා, පපුවේ අත් ගහලා විලාප දෙනවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා අයම්පි වික්කවේ කාමානං ආදීනවෝ සම්දික්ඛෝ දුක්ඛක්ඛන්‍දෝ කාම හේතු කාම නිදානං කාමාදිකරණං කාමානං ඒව හේතු. මේවා මේ පේන්න තියෙන සම්දිප්තිකයි කියන්නේ ඒකයි. මේවා මේ ඊළඟ භවයේදී පේන ආදීනව නෙමෙයි. ඒ වර්තමාන වශයෙන් අපිට බොහොම පැහැදිලිව තේරෙන ආදීනව මෙතන තියෙනවා. ඊළඟට මේ කාමයන් නිසාම රජවරුන් සමග විවිධාකාර බහිම්බස්සීම් සිද්ධ වෙනවා. එකක් දරුණුවට අදහස් හොමාරු කර ගැනීම සිද්ධ වෙනවා. බිනින්ද ස්වාමියත් එක්ක අමනාපකම් ඇති කර ගන්නවා. ඊළඟට තාත්තා පුතත් එක්ක අමනාපකම් ඇති කර ගන්නවා. මවත් එක්ක අමනාපකම් ඇති කර ගන්නවා. ඊළඟට වෙනත් ප්‍රධානීන් තමන්ගේ සොහොන සේවකීන් එක්ක බහිම්බස් වීම සිද්ධ වෙනවා. ඉතින් අසල්වැසියන් අසල්වැසියන් හා බහිම්බස් වීම සිද්ධ වෙනවා. මෙතනම නතර නොවුනත් ඕනෝන් හා ගැටෙන්න පටන් ගන්නවා. සමාලාවට අපි ආවද අරගෙන ඕනෝන් එක ගැටෙනවා. ජීවිත හානි සිද්ධ වෙනවා. පජෝරන් රජෝරන් අතර ඇතිවන ඉබඳු ගැටම් යුද්ධ පවා ඇති කරන්න හේතු වෙනවා. රටවල් රටවල් අතර මහා යුද සංග්‍රාම ඇති වෙන්න හේතු වෙනවා. එතකොට පින්වත්නි මේ විදිහට සුමහින් පටන් ගන්න දේවල් විශාල විනාශයක් කරා පැතිරලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා අයං පිටික්ඛවේ කාමානං ආදීනව සම්දිත්තිකෝ දුක්ඛඛන්‍දෝ කාම හේතු කාම නිදානං කාමාධිකරණං කාමානං ඒව හේතු. මහණෙනි මෙන්න මේ විශාල විනාශයන් මේවත් මේ කාමයන් නිසාම හටගත්ත සංදෘෂ්ටික මිලව දීම අපිට තේරෙන පේන්න තියෙන විපාක ආදීනව ඊළඟට විස්තර කරනවා. මේ යුද්ධ කරන්න ගිහිල්ලා දැන් ඒ කාලේ හැටියට බුදුහාමුදුරුව විස්තර කරන්නේ හරිම සරලව කියනවා සතර බිමෙන් මේ පැත්තට ඊතල විදිනවා. නමුත් මේ වීතල කාගෙන එහා පැත්තට දුවගෙන යනවා. ඊළඟට සතර තමන්ගේ බලකොටු වල ඉඳගෙන උණු වතුරක් බත් කරනවා. නමුත් ඒව විඳගෙන බලකොටු සිඳින්න ඒව කඩා ගන්න ඉස්සරහට යනවා. ඊළඟට ගින්නෙන් දවල්නලා මේ පැත්තට විසි කරනවා. නමුත් ඒවත් විඳගෙන අන්න යුද්ධ කරන්න ජීවිත පරිත්‍යාගයෙන් යනවා. ඉතින් වර්තමාන වශයෙන් අපිට හිතා ගන්න පුළුවන් ඉතින් අය බෝම්බ ආදිය බැඳගෙන ඉතින් මේ පැත්තට එනවා. ඉතින් ඒවා තමන්වත් විනාශ කරගෙන අනුන්ව විනාශ කරනවා. ඉතින් අනිත් පැත්තෙන් වෙඩි තියද්දි වෙඩි කාගෙන ඉතින් මේ සටන් බිමට වදිනවා. ඉතින් මේ විදිහට යුද බිමක තියෙන සංත්‍රාසය යුද බිමක තියෙන නොම බහගන්නන ස්වභාවය මේ සියලු දේම බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. කාමානං ඒව හේතු මේ කාමයන් නිසා හටගත්ත ඒවයේ මේ ආදීනව තමයි මේ සියල්ල සාන්දෘෂ්ටිකයි මෙලොව වශයෙන්ම අපිට පේන්න තියෙනවා. ඊළඟට පින්වත්නි මේ සියලු දේ හරහා එක්ක මරණය සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මරණය හා සමාන අප්‍රමාණෝ දුකකට පාත්‍ර වෙන්න පුළුවන්. ඊළඟට දැන් ඇතැම් අවස්ථාවක මේ තමන්ට වමනා පරිදි මේ කාමයන් දුක් විඳ ගන්න බැරි වුණොත් සමින් මේ දේ කර ගන්න බැරි වුණොත් ධාර්මිකව මේ දේ කර ගන්න බැරි වුණොත් අන්න අධාර්මිකව මේ දේවල් ඉෂ්ට කර ගන්න මිනිසු පෙළඹෙනවා. ඒක අප්‍ර විමුතාකාර ප්‍රාණ ඝාතාදී අකුසල් වල යෙදෙනවා. තමන්ගේ සතුරන් මරන්න සිද්ධ වෙනවා. ඊළඟට ඇතම් කෙනෙක් සරකම් කරන්න පෙළඹෙනවා. කාම මිත්‍යාචාරයේ යෙදෙනවා. ඉතින් මේවා තිබුණොත් විනාශයෙන් නෙමෙයි පරමව වශයෙන් උග්‍ර විපාක වලට නිරයේ අපායේ වැටලා දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම බැරි වෙලාවත් රජවරුන්ට හසු වුණොත් නීතියට හසු වුණොත් මෙබඳු දඬුවම් මෙබඳු අකටයුතු කරලා අන්න රජවරු රාජ්‍ය අනුග්‍රහයෙන් මේ සියල්ල හරහා නීතිය හරහා විවිධාකාර සංවිධාන හරහා එක්ක තමන්ට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. එක්ක හිරගවල් වල ලගින්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඊට එහා ගිහිල්ලා ඒ අතීත කාලයේ තිබිච්ච හිතා ගන්න බැරි තරම් වද වේදනා වලට පාත්‍ර වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ මහා දුක්ඛඛන්ධ සූත්‍රයේදී විස්තර කරලා තියෙනවා පින්වත්නි ඒ කාලයේ තිබිච්ච රජවරුන් පනවන විවිධාකාර තනම් ක්‍රම ඇත්තරම හිතා ගන්න බෑ. එක අතින් මාදී අතිශය ම්ලේචයි කියලා හිතෙනවා. අත්තා කපා දැමීම කියන්නේ බොහොම සරලයි කියලා හිතෙනවා. සමානලාවට මේ හැම ගහලා පොළවේ ඇදගෙන යන හැටි. සමානලාවට මේ එක කනකින් අනිත් කන පසා වෙන විදිහට කූඩක් ඇනලා මේ කකුල් දෙකෙන් අල්ලලා පොළවේ කරකවන හැටි. මේ සියල්ල මේ මහා දුක්ඛඛන්ධ සූත්‍රයේ සඳහන් වෙනවා. මේ එක අතකින් අපිට අතීත කාලේ තිබිච්ච බොහෝම උද්ද බොහොම ම්ලේච්ච දඬුවම් ක්‍රම රැසක් මේ සූත්‍රය හරහා හෙළි වෙනවා. ඉතින් මේ සියල්ලට බඳුන් වෙන්නේ අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කාමානං ඒව හේතු කාමයන් නිසාමයි. මේවා මේ පේන්න තියෙන සාන්දෘෂ්ටික කාමයන්ගේ ආදීනවයි. ඊළඟට පින්වත්නි බුදුරජාන් වහන්සේ අහනවා මහණෙනි ඔබලා මේ ශාත්‍රීය හන්‍යාවන් දැකලා තියෙනවා. සමහරවිට අවුරුදු 15ක් 16ක් වෙච්ච බොහොම තරුණ වයසේ ඉන්න වැඩිය උසක් නැති, වැඩිය මිටිත් නැති, වැඩිය තරබාරුත් නැති, වැඩිය කෙසඟක් නැති, වැඩිය සතුත් නැති, වැඩිය කලුත් නැති. බ්‍රහ්ම මන බඳන තරුණ කාන්තාවන් ඉන්නවා. එයා ශාත්‍රීය වංශයේ වෙන්න පුළුවන්. ඊළඟට බ්‍රාහ්මණ වංශයේ වෙන්න පුළුවන්, ගෘහපති වංශයේ වෙන්න පුළුවන්. ඉතින් බොහොම තරුණයි. ඉතින් මේ අය දැක්කහම එක්තරා අන්දමක ප්‍රිය ස්වභාවයක්, හිතේ සතුටක් උපදින ස්වභාවයක් තියෙනවා. ඉතින් ඊයේ කතා කරපු විදිහට එතකොට මේක තමයි මේකේ තියෙන ආස්වාදය. ඊළඟට බුදුහාමුදුරුව අහනවා මහණෙනි මේ තනත්තියම අවුරුදු 80ක් හෝ 90ක් ජීවත් වෙලා අර තිබිච්ච රූප සෞන්දර්ය අවසන් වෙලා හැම රැලි වැටිලා කොණ්ඩ නැමිලා දත් ටික හැලිලා කොණ්ඩේ සුදු වෙලා ඇඟේ තනින් තන කබර මතු වෙලා හැරෙන කමාරුවෙන් යනකොට අන්න අර තිබිච්ච සෞන්දර්ය සම්පූර්ණයෙන්ම අහෝසි වෙලා අර හිතේ තනත්තියම දැන් වෙන විපරිණාමයකටපත් වෙලා මෙන්න මේකත් මහන්නේ මේ කාමයන්ගේ ආදීනවය. මේ තැනැත්තියම ඊළඟට එහෙමවත් එවිට ගන්න බැරුව, හැඩමැටි වාරුවෙන්වත් එවිට ගන්න බැරුව, තමන්ගේම මලමුත්‍රාගමේ ළඟින අවස්ථාවකටත් එළමෙනවා. ඊළඟට වෙනත් කෙනෙක්ගේ ආධාරයෙන් එවිටම අවස්ථාවක් ඇඳෙන් නැගිටින අවස්ථාවක් එළමෙනවා. ඊළඟට තමන්වම පිරිසිදු කරගන්න බැරුව ඉතින් දුකඳ හැමමින් අත්ප්‍රමාද දුක් විඳින අවස්ථාවක් එළඹෙනවා. මානින්නේ මෙන්න මේකක් කාමයන්ගේ ආදීනවය. මේ තැනැත්තිය මිය යනවා. මිය ගිහිල්ලා ඒ සරර දවස් දෙකක් තුනක් ගත වුණොත් අන්න ඉදිමින්න පටන් ගන්නවා. ඉදිමිලා රජාව එළියට ගලන්න පටන් ගන්නවා. ඊළඟ අවස්ථාවේදී විවිධාකාර සතුන් නැවිලා මේක කඩාගෙන කන්න පටන් ගන්නවා. ඊටත් එහාට ගිහිල්ලා සමහරලාට ඇට කැබලි පිටවටපත් වෙලා සියල්ල සුණු විසුණු වෙලා තනින් තන ඇට කැබලි දකින්න හම්බ වෙනවා. ඉතින් මේ ප්‍රමාණිකෝලව අධියරින් අධියර අපේ මේ ශරීරයට සිද්ධ වෙන දේ යථාර්ථය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. විස්තර කළා කියනවා අයන්ත වික්කලේ කාමානං ආදීනෝ සම්දිත්තිකෝ උපකන්දු කාම හේතු කාම නිදානං කාමාධිකරණං කාමානං ඒව හේතු. අපිට වර්තමානයේ පින්වත්නි මේ පමණකට කාමයන්ගේ මේ ආදීනවය දැක ගන්න හම්බෙන්නේ නැහැ. මොකද අද සියල්ල හංගලා තියෙන්නේ. අපිට මේ අපේම ජීවිතයේ තියෙන දුක තේරුම් ගන්න එකෝ ටිකක් දුක් විඳින පරිසරයකට යන්න සිද්ධ වෙනවා. එහෙම නැත්තම් සිද්ධ වෙන්නේ අපි හිතාගෙන ඉන්න බොහොම සමනල ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා එක්තරා අන්දමකින් මේ කාමයන්ගේ ආදීනවය තේරුම් ගන්න තියෙන බොහොම හොඳ තැනක් තමයි ඔය රෝහල් වගේ තැන්. පිළිකා වලට එහෙම මේ ප්‍රතිකාර කරන ස්ථාන. අන්න අපිට ගිහිල්ලා ඒ වගේ තැන් වලින් මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ඇත්තද කියන එක පොඩ්ඩක් හරි තේරුම් ගන්න වටිනවා. ඊළඟට මේ කාමයන්ගේ ආදීනව පෙන්눔 කරන තවත් සූත්‍රයක් හම් වෙනවා අංගුත්තර නිකාය දසක නිපාතේ ගිරිමානන්ද සූත්‍රය කියලා. ඒකේ එනවා ආදීනව සංඥා කියලා. බුදුරජාන් වහන්සේ ඒ සූත්‍රයේදී මේ ගිරිමානන්ද කියන ස්වාමීන් වහන්සේට දේශනා කරනවා සංඥාවන් 10ක් සම්බන්ධයෙන් මෙනෙහි කරන්න කියලා. එක් සංඥාවක් තමයි මේ ආදීනව සංඥා කියන්නේ. ඒකේ එනවා බහු දුක්ඛෝ අයං කායෝ බහු ආදීනෝ. ඉතිමස්මින් කායේ විවිධා ආබාධා උප්පජ්ජಂತಿ. මහණෙනි මේ අයේ විවිධාකාර ආබාධ හට ගන්නවා. මහත්ම දුකක් හට ගන්නවා. විවිධාකාර ආබාධයන් ඊළඟට බුදුහාමුදුරු විස්තර කරනවා. ඇත්තටම මම ගණන් කරලා බැලුවා ඒ විස්තරය බුදුහාමුදුරුවෝ දාලා තියෙන 50ක් විතර. ඉතින් වර්තමානයේ මේ පින්නතන් රෝග ලක්ෂණ එහෙම නැත්නම් රෝග ලැස්සක් හදුවොත් මං හිතන්නේ 5000කින්වත් දෙරෙන් හම්බෙයිද කියලා. ඉතින් ඒ තරමට විවිධාකාර රෝග වර්තමානයේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ විස්තර කරපු ඒ කීපයක් අපි මතක් කරගත්තොත් බුදුහාමුදුරුවෝ කියනවා චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගහන රෝගෝ, ජීවහා රෝගෝ, මුඛ රෝගෝ, කන්න රෝගෝ, ගණ්ඩෝ, සාසෝ, පිලාසෝ, කුච්චි රෝගෝ. මේ විදිහට ඉතින් මේ ඇහි හටගන්නා රෝග, කනේ හටගන්නා රෝග, නාසයේ හටගන්නා රෝග, දිවේ හටගන්නා රෝග, මුඛයේ හටගන්නා රෝග, හිසේ හටගන්නා රෝග, පපුවේ හටගන්නා රෝග, බඩේ හටගන්නා රෝග. ඉතින් මේ විදිහට බුදුහාමුදුරුවෝ කියාගෙන කියාගෙන යනවා. ඊළඟට තව එනවා පිත්ත සමුත්ථාන ආබාධා, සෙම්ම සමුත්ථාන ආබාධා, උතු පරිණාමජා ආබාධා, විසම පරිහාරජා ආබාධා, ඕපක්කමිකා ආබාධා. මේකේ තියෙනවා මේ පිත්ත නිසා හටගත් ආබාධු තියෙනවා. සෙම නිසා හටගත් ආබාධ තියෙනවා. වාතය නිසා හටගත් ආබාධ තියෙනවා. විවිධාකාර උපක්‍රම නිසා හටගත් ආබාධ තියෙනවා. කර්ම හේතු නිසා හටගත් ආබාධ තියෙනවා. ඊළඟට එහෙම හේතුවක් කියන්නේ නැතුව අන්සා පිලකා බගන්දලා මේ පිළිකා වගේ දේවල් බගන්දලා වගේ රෝග අන්තබාධ රෝග. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ ආදීනව සංඥා ගිරිමානන්දේ ගිරිමානන්ද සූත්‍රයේදී විස්තර කරලා දෙනවා. එතකොට පින්වත්නි රෝග සම්බන්ධයෙන් මෙතන ඉන්නේ ඇතම් පින්වතුන් පින්වතියන් මට වඩා දන්නෝ. ඒ නිසා අපිට මේ රෝග සම්බන්ධයෙන් දැනගැනීමත් එක්තරා අන්දමකින් අපේම මේ ජීවිත සම්බන්ධයෙන් හැම බලන්න එක්තරා අන්දමක අවස්ථාවක් අපිට ලැබලා දෙනවා. යම් කෙනෙක් හිතුවොත් අපේ සියලු දෙනා හරි අපි මොහතකට හරි නිරෝගී කියලා බුදුහාමුදුරුවෝ කියනවා ඒ තැනත්තා මේ උමතු බවින් කරන ප්‍රකාශයක්. බෝධ කම නිසා කරන ප්‍රකාශයක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. එනිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ ශරීරය කියන්නේ රෝග හැදෙල්ලක්. හරියට දැන් අපි කෝඩුවක් හදන්නේ කුරුල්ලන්ට ඇවිල්ලා ලගින්න, කුරුල්ලන්ට ඇවිල්ලා පදිංචි වෙන්න. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ශරීරය කියන්නේ රෝගයන්ට පදිංචි වීම සඳහා හදපු හැදෙල්ලක් වගේ, කෝඩුවක් වගේ. එනිසා විවිධ රෝග විනාට අවස්ථාවන් වලදී අපේ අකමැත්තෙන් ඇවිල්ලා මේ ශරීර කෝඩුව තුල පදිංචි වෙනවා. ඊළඟට නිබ්බේධික සූත්‍රයේ අපි ඊයේත් මතක් කරගත්ත නිබ්බේධික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ කාමයන්ගේ විපාක සම්බන්ධයෙන්. දැන් ඊයේ අපි කතා කළා මේ පංචකාම ගුණ සම්බන්ධයෙන්. එතකොට ඒකේ විපාක වශයෙන් බුදුරජාණන් වහන්සේ කියනවා යංකෝ භික්ඛවේ කාමය මානෝ තජ්ජං තජ්ජං අත්තභාවං අබිනිබ්බන්තේති පුඤ්ඤ භාගියං වා අපුඤ්ඤ භාගියං වා. මහණෙනි මේ කාමයන් නිසා එතන එතන විවිධ තැන්වල විවිධාකාර ආත්ම ප්‍රතිභාවයන් ලබනවා. ඒවා සැප විපාක ලැබෙන තැන් වෙන්නත් පුළුවන්, බොහොම කටුක විපාක තැන් ලැබෙන තැන් වෙන්නත් පුළුවන්. ඉතින් අපිට මේ කාරණාව තේරුම් ගන්න දැන් කෙනෙක් විවිධාකාර කාමයන් ඔස්සේ ගිහිල්ලා ඒවටම මුලා වෙලා ගත කරන ජීවිතයක් නම් යෙදිලා හිටියේ ඒ වගේ දේවල්ම මරණ මොහොතේදී හිතට ආවනම් අර තිබිච්ච මුලාවේ පමණට ඊට සරිලන තැනක උත්පත්ති ලැබන්න සිද්ධ වෙනවා. ඒ නිසායි සාමාන්‍යයෙන් ඔය හුඟක් දැඩි බැඳීම් තියෙන අවස්ථාවලදී ඒ ගෙවල් ආසන්නයේම ඇතම් කෙනෙක් උපත ලබනවා. ඉතින් විවිධාකාර ධර්ම කතා අහන්න ලැබෙනවා. ඇතැම් තැන්වල සාමියෙක් බිරිඳට තියෙන දැඩි කැමැත්ත නිසා මෙය ගිහිල්ලා ඒ ගෙදරම බල්ලෙක් වෙලා උපදිනවා. එතෙන් මේ අවස්ථාවේදී අර ගෙදර ඉන්න මිනිස්සු සමාජාට ඒ අලුත් තැනත්තට කැමති නොවෙන්න පුළුවන්. මුලින් තිබිච්ච ලෙන්ගතුකම් දැන් නැති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ඉතින් දහසකුත් එකක් උපමාවන් දෙන්න පුළුවන්, උදාහරණ දෙන්න පුළුවන්. අර අපේ හිතේ පැවතිච්ච කෙලස් මට්ටම් වලට සරිලන මට්ටමක තමයි කර්මයක් හේතු කරගෙන අපි ඊළඟ භවයේ තීරණය වෙන්නේ. එතකොට පින්වත්නි බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙනවා මේ විදිහට මේ කාමයන්ගේ ආදීනවයන් කාමයන්ගේ විපාක අපිට ඊළඟ භවයකට යන්න හේතු වෙනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ කියනවා මේ සත්වයින් මේ සංසාර සැරිසරන සත්වයින් මේ සුගතිගාමීව ගත කරනවා කියන්නේ අතිශය දුර්ලභ කාරණයක්. ඒක මේ ආහාරට ගියාට නිතර සිද්ධ වෙන කාරණයක් නෙමෙයි. මේ සත්වයින්ගේ සාමාන්‍ය ගෙදර මහ ගෙදර වෙන්නේ මේ සතර අපාය භූමිය වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. එතකොට අපි යම් සුගතියකට ඇවිල්ලා විවිධාකාර කාමයන් භුක්ති විඳිනවා. නමුත් භුක්ති විඳලා අන්තිමට අපාගත වෙන්න සිද්ධ වෙනවා. ඊළඟට අපාගත වුණොත් අපායෙන් අපායට යෑම මිසක් නැවතත් සුගතියට එන එක අර කන කැස්බෑවෙක් වියසුදුරෙන් හිත මේ ඔළුව දානවා වගේ අහස දිහා බලනවා වගේ අතිශය දුර්ලභ කාරණයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. ඊළඟට අනමතග්ග සංයුත්තේදී සංයුත්තනිකායේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේ මුළු දඹදිව තලයේම තියෙන සියලුම ගස්කොළන් ඔහම අඟල් දෙකේ දෙකේ කෑලි වලට කපනවා. කපලා දැන් කෙනෙක් ඒ සියලු දැන් මේ අපිටම යම් ක්‍රමයකට මේ කියන්නේ උපමාවක්. මේ උපමාවයිදී බුදුහාමුදුරු කියන්නේ මෙහෙම අඟල් දෙකේ දෙකේ අඟලේ අඟලේ කෑලි වලට කපලා දැන් කියනවා මේක කෑල්ලක් අයින් කරනවා මේ ඉන්නේ මගේ අම්මා. ඊළඟ කෑල්ල අරන් තියෙන මේ මේ ඇවිල්ලා අම්මගේ අම්මා. ඊළඟ කෑල්ල මේ අම්මගේ අම්මා. එහෙම නැත්නම් ආච්චිගේ අම්මා. බුදුහාමුදුරුවෝ කියනවා මේ විදිහට තමන්ගේ මවවරු තමන්ගේ මවගේ මවවරු ඉතින් මේ විදිහට කියාගෙන ගියොත් බුදුරජාණන් වහන්සේ කියනවා පින්වත්නි මේ මුළු දඹදිව තලයේම තියෙන ඒ අඟලට කපපු ලී කෑලි ටික අවසන් වෙනවා. නමුත් මේ પરම්පරාව අවසන් වෙන්නේ නැහැ. මෙතනින් අපිට තේරුම් යනවා අපි මේ කොයිතරම් මේ සංසාරේ සැරිසරන පිරිසක්ද කියලා. ඒ වගේමයි උන්වහන්සේ පෙන්නනවා අපි අපේ මව මෙරිච්ච ශෝකය නිසා හඳපු කඳුළු එකතු කළා නම් මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා කියනවා. දැන් හිතලා බැලුවොත් ඉතින් අපි අම්මා මැරුණාම ඉතින් අඬන්නේ නැති ඉතින් ඒත් මේ අපි ඒක එකතු කරලා ගත්තොත් අපි හිතමු වැඩිම උනොත් පණිත්වක් දරකාවයි කියලා. ඉතින් මේ එන මා භවයේදී අඬන ප්‍රමාණය කඳුළු ආපු ප්‍රමාණය අම්මා නැති වීම නිසා. අනේ ඊළඟ භවයේදී අපි හිතමු මනුස්ස ආත්ම භාවයක්ම ලැබුවා. එතෙන්වත් අම්මා මිය ගියා. අපිට කලින් වන්න අම්මා මිය ගියා. එතෙන්දිත් ඇළුවා. ඔන්න එතරම් කඳුළු ටිකක් ඇතු වුණා. හිතලා බලන්න අපට පුළුවන් මේ මහා සාගරයේ පමණට කඳුළු වගුරවන්න. මහා සාගරයේ තියෙන වතුර ප්‍රමාණයේ තරමට කඳුළු වගුරවන්න නම් කොයිතරම්නම් අපි හඬලා තියෙන්න පුළුවන්ද? එතම බුදුහාමුදුරුවෝ කියන්නේ ඒ මහා සාගරයේ තියෙන වතුර ප්‍රමාණය මදි කියනවා. ඇති කියලා නෙමෙයි වැඩි කියලා නෙමෙයි කියන්නේ අඩුයි කියලා. ඒ වගේමයි ඇතම් අවස්ථාවකදී පියා මැරීම නිසා පියාගේ මරණය නිසා තමන්ගේ ස්වාමියාගේ මරණය නිසා බිරිඳගේ මරණය නිසා දුවගේ මරණය නිසා පුතාගේ මරණය නිසා වෙනත් තමන් ප්‍රිය කරන වෙනත් තැනැත්තෙක්ගේ මරණය නිසා මේ ආදී වශයෙන් ඇතම් වෙලාවට අප්‍රියන් හා එක්වන්න සිද්ධ වීම නිසා මේ විදිහට අපි හඬපු කඳුළු එකතු කරා නම් අර විදිහටම මේ සතර මහා සාගරයේ ජල කඳට වඩා වැඩි කියනවා. ඊළඟට අපේ මව් කෙනෙක්ගෙන් දීපු කිරි ටික එකතු කරා නම් මව්වරුන්ගෙන් විඳපු දීපු කිරි එකතු කරා නම් අර වගේම සතර මහා සාගරයේ ජල කඳට වඩා වැඩි කියනවා. ඉතින් මේ කියන උපමා සමහර ලාවට අපිට හිතෙනවා හරිම අතිශයෝක්තිය කියලා. ඉතින් මේ කතාව බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට කියනවා අනේ ඔයබලන් මොකද හිතන්නේ? එම අහුවම භික්ෂුන් වහන්සේලා කියනවා බුදුයන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කරලා තියෙන ධර්මයට අනුව නම් ඔබ වහන්සේ කියන කතාව ඇත්ත වශයෙන් අපිට පිළිගන්න සිද්ධ වෙනවා. එම සාපෙන්වත් අපි මේ ගමන් කරලා තියෙන්නේ එක්තරා අන්දමකින් බොහොම දීර්ඝ සංසාරයක. එක්තරා අන්දමකින් අපිට වර්තමානයේ මේ දරුවය මේ වැඩිහිටියය මේ මවය කියලා වැඩිහිටිකමක්වත් පෙන්වන්න විදිහක් නැහැ. මොකද සංසාරයෙන් ගත්තොත් අපි කවුරුට වැඩිහිටියා කියන්නේ හිතාගන්න බෑ. ඒ තරමට බොහොම දීර්ඝ ගමන අපි යෙදලා තියෙනවා. එතකොට ඊළඟට බුදුන් වහන්සේ කියනවා නොයදම් වික්කවේ කාමානං ආදීනවෝ අබවිස්ස නයිදං සත්තා ලෝකේ නිබ්බින්දෙය්‍යුං ජස්මාජකෝ වික්කවේ අත්ති ලෝකේ ආදීනවෝ තස්මා සත්තා ලෝකේ නිබ්බින්දಂತಿ. මහණෙනි මේ විදිහට මේ කාමයන්ගේ ආදීනවයක් තිබුණේ නැත්නම් මේ සත්වය මේ සංසාරේ කලකිරෙන්නේ නැහැ. නිබන්ධන බොහොම බරපතල ආදීනවයක් මේ කාමයන් තුළ තියෙන නිසාම මේ සත්වය මේ සංසාරේ කලකිරෙනවා. එතකොට මේ ආදීනවයන් තේරුම් ගැනීම ඒ නිසා අපිට බොහොම වැදගත් වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ පින්වත්නි අපි අපේම සමන ලෝකවල දිගින් දිගට ජීවත් වෙන එක තමයි සිද්ධ වෙන්නේ. අප මේ භවයේදී අපිට ලැබිච්ච මේ මනුෂ්‍යාත්ම භාවය හැකිතා කාමයන් පරිහරණය කරන්න, කාමයන් සන්තර්පණය කරන්න වේදන් කරනවා. අපි මුලා වෙනා ඊළඟට මිය යනවා. ඊළඟට අපි සතර අපායක උපත ලබනවා. ඉතින් අපායෙන් අපායට යනවා. අපිට මොයි යම්සි පෙරපිනකට ආයි මනුෂ්‍යාත්ම භාවයකට එනවා. ඉතින් ඒකෙදි නැවතත් අපි ඒ දෙයමයි නම් කරන්නේ. පරණ මෝඩකම් ටිකම නම් කරන්නේ අපිට ඉතින් ගැලවීමක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ බුද්ධෝත්පාද කාලයක තියෙන වටිනකම තමයි උදාහරණයක් පෙන්වලා දෙන මේ ආදීනව ටික විтин විට අපිට පරීක්ෂා කරන්න හිතලා බලන්න අන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් බොහෝ දෙනෙක් මේවා හිතනවට තබා වෙන කෙනෙක් කතා කරනවවත් අහන්න කැමති නැහැ. මොකද මේ අව කැපෙන කතා. හිත රිදෙන කතා. මොකද මේ තරම් සුන්දර ලෝකයක් තියෙනවා. සර්වපිත්ත ලෝකයක් තියෙනවා. නිතරම සුන්දර දසුන් දකින්න ලැබෙනවා. මන බඳින ගීත රාවයන් ඇහෙනවා. ඉතින් ඇයි මේ අව කැපෙන දේවල් කතා කරන්නේ කියලා කෙනෙක් අහන්න පුළුවන්. නමුත් පින්වත්නි අපි විපස්සනාවේදී එහෙම නැත්නම් අපි මේ ගමන් කරන මාර්ගයේදී සංසාරයෙන් මිදෙන්න අපිට උවමනාවක් නැත්නම් බුදු ගණන් ලොකු ප්‍රයෝජනයක් අපිට ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි භාවනාවක් කරද්දී අපි මේ සාමාන්‍ය ලාමක අභිලාෂයන් නම් ඉස්සරහින් තියාගන්නේ අපි මේ භාවනාවේ ලොකු ඈතකට යන්නේ නැහැ. මොකද මේ භාවනා ක්‍රම බුදුහාමුදුරුවෝ පෙන්ලා තියෙන නිවන් දැකීම සඳහා. ඊට මෙහා තියෙන ලාභක ලාමක අභිලාෂයන් ඉෂ්ට කරගන්න නෙමෙයි. යම්සි කෙනෙක්ගේ හිතේ තියෙන බොහෝම පතවන්දමේ අදහස් නම් ලාභ සත්කාර ආදී දේවල් උපයාගැනීමේ අදහස් නම් දැන් මේකෙදි අපේ යම් අවස්ථාවක මුලාවටපත් වෙනවා. යම් අවස්ථාවක ධර්ම මාර්ගයෙන් ඈත් වෙලා යනවා. නමුත් යම්සි කෙනෙක් මේ ආදීනවයන් බොහොම ගැඹුරින් තේරුම් අරගෙන මේ බුද්ධාස්වාද කාලයේ තියෙන වටිනකම තේරුම් අරගෙන මේ ලබන් මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජන ගත යුතුයි. සදා යා යුතු මාර්ගය මෙන්න මේකයි කියලා අවංකව තේරෙනවා නම් තේරුම් ගන්නවා නම් අන්න එයා මේ ආදීනව තේරුම් ගනිමින්ම ඒව මෙනෙහි කරමින්ම තමන්ගේ හිත ශක්තිමත් කරගන්නවා. එනිසා බුදුරජාණන් වහන්සේ කියනවා හරියට නිකන් හිස ගිනිගත්ත කෙනෙක් වගේ මේ සංසාරයෙන් මිදෙන්න උත්සාහවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ උත්සාහවත් කරනවා. ඇතැම් වෙලාවක කියලා තියෙනවා මේ අනාගාමී ඵලයටපත් වෙච්ච ආර්යයන් වහන්සේ කෙනෙක් හිතුවොත් දැන් නම් මට තේන්නේ මේ පොඩි දෙයක්. දැන් ඉතින් මං අනාගාමී රහත් වෙනවා කියන එක බොහොම සරල දෙයක්. ඒක මට පස්සේ හරි කරන්න පුළුවන්. ඔහොම හිතක් පහළුණොත් බුදුරජාණන් වහන්සේ කියනවා ඒකත් ප්‍රමාදයක් කියලා. එහෙම හිතලා බැලුවොත් ඉන්නන්නේ අපි කොතනද ඉන්නේ? අපි අනාගාමී වෙච්ච තැනද ඉන්නේ? බුදුහාමුදුරුවෝ අනාගාමී උත්තමේ රහත් වෙන්න රහත් වීම යම් පමණකට ප්‍රමාද කරනවා නම් ඒකත් කියලා දකිනවා නම් අපිට කොයිතරම් මේ කතාත්තේ උත්සාහවත් වෙන්න වටිනවද? මේ සඳහා යෙදෙන්න වටිනවද? මේ කාරණා ඉතින් හිතලා බලන්න වටිනවා. ඉතින් ඇතැම් කෙනෙක් මේ ආදීනවයන් හිතනකොට එක්තරා අන්දමින් කලකිරෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඒ කලකිරීම අපි ප්‍රඥාවෙන් දැකිය යුතුයි. අපි මේ ආදීනවයන් තේරුම් අරගෙන අපේ මනස වටගත්තොත් ඒක නෙමෙයි මේකේ තියෙන කොමලාව වෙන්නේ. ඒක නෙමෙයි මේ ආදීනවයන් බුදුජනන් වහන්සේ පෙන්වලා දීලා බලාපොරොත්තු වෙන්නේ ඒක නෙමෙයි. ආදීනවයන් තේරුම් ගන්න ගැනීම හරහා මේකින් නිතන් නොවනාවක් පහළ වෙනවා. මේකට වෛර කරන්න නෙමෙයි බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ. කොහොමද මේ දන්නවෝ හතක ගොහර තැනකින් අපේ හිත මතවගන්නේ? කොහොමද මේ දුක් සහිත ලෝකයකින් දුක් සහිත සංසාරයකින් අපේ හිත මතවගන්නේ? ලබන මනුෂ්‍යාත් භවය ඊළඟ භවයේදී අපායකට නොවැටි ඉන්න ක්‍රමයක් හදාගන්නේ කොහොමද? ඒ සියල්ල අපිට ආදීනව තේරෙන්නේ නැත්නම් අපි යටට දානවා. අපි ඒ කිසිම දෙයකට මොකටවත් දෙන්නේ නැහැ. ඊට වඩා බොහෝම වැදගත් කටයුතු අපිට ඉදිරියලා තියෙනවා. ඉතින් අපේ අම්මා තාත්තගේ කටයුතු, ඔයා දරුවන්ගේ කටයුතු, ස්වාමියාගේ භාර්යාවගේ කටයුතු, රැකී රක්ෂා ස්ථානවල කටයුතු, මේ සියල්ල අපිට බොහෝම වැදගත් වෙනවා. සංසාරයෙන් මිදෙනවා කියන එක බොහෝම මේ වයසට ගියාට පස්සේ කරන්න ඕන දෙයක් බවට පත් වෙනවා. මොකද අපිට මේ ආදීනවයන් වැටහෙන්නේ නැහැ. සංසාරේ දුක තේරෙන්නේ නැහැ. අන්න ඒ දුක තේරුම් ගන්න, ආදීනව තේරුම් ගන්න තමයි බුදුරජාණන් වහන්සේ විවිධාකාර සූත්‍රවල මේ සංසාරයේ තියෙන දුක, සංසාරයේ තියෙන බිය පෙන්නුම් කරලා තියෙන්නේ. ඒ වගේම සංවේග වත්තු වශයෙන් නිතර මෙනෙහි කරන්න බුදුරජාණන් වහන්සේ කාරණා 8ක් පෙන්නුම් කරලා තියෙනවා. මේ ඉපදීමේදී හටගන්නා දුක, දිරායාම නිසා, ජරාවටපත් වීම නිසා, මහණු වීම නිසා හටගන්නා දුක, මරණයේදී සිද්ධ වෙන දුක, අප්‍රියයන්ෙක්ට එක්වීම නිසා සිද්ධ වෙන දුක, ප්‍රියයන්ගෙන් වෙන්වීම නිසා ඇතිවෙන දුක, ඊළඟට අපාගත වෙන්න සිද්ධ වීම නිසා ඇතිවෙන දුක, තමන්ට මේ ජීවිතේ පවත්වා ගන්න විවිධාකාර රැකී රක්ෂාවල යෙදෙන්න සිද්ධ වීම නිසා ඇතිවෙන දුක, මේ ආදී වශයෙන් පින්වත්නි, බුදුහාමුදුරුව අපිට මතක් කරනවා මෙබඳු වූ දුකක්, මෙබඳු වූ ආදීනවයක් මේ සංසාරේ තියෙනවා. මේ ආදීනවේ තේරුම් ගැනීම නිසාම කෙනෙක් සංසාරයෙන් මිදෙන්න උත්සාහවත් වෙනවා. සංසාරය ගැන කලකිරෙනවා. ලබු මනුෂ්‍යාත් භාවයෙන් මේ කාමයන් ඔස්සේම යන්නේ නැතුව කාමයන් සංතරපණය කරන්නම මනුෂ්‍ය ජීවිතය ගෙවම් කරන්නේ නැතුව ඊට වඩා එහා ගිය හතක් සඳහා කෙනෙක් පෙළඹෙනවා. මොකද මේ කාමයන්ගේ ආදීනව හොඳට තේරුම් ගැනීම නිසා. ඒකමයි හේතුව. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ යම් අවස්ථාවක මේ කාමයන්ගේ ආදීනවයන් තේරුම් ගත්තේ නැත්නම් කෙනෙකුට මේ සංසාරයෙන් මිදෙන්න උවමනාවක් ඇති වෙන්නේ නැහැ. හැබැයි කෙනෙක් ආදීනවයන් යම් පමණකට වටහා ගත්තා නම් ඒ පමණට සතරින් මිදෙන්න උත්සාහවත් වෙනවා. සතරින් මිදෙන්න උත්සාහවත් වෙලා ගතියුතු ක්‍රියාමාර්ග මොනවද? ඒ සම්බන්ධයෙන් තමයි ඇත්තටම අපිට හෙට සාකච්ඡා කරන්න තියෙන්නේ. මම ඒක තමයි හෙට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට පින්වත්නි, අද දිනේදී එක්තරා අන්දමකින් අපි අකමැති මාතෘකාවක් තමයි කතා කළේ. මොකද මේ බඳු දේවල් ඒ තරම් කර්ණ මේ කනට මිහිරක් දනවන්නේ නැහැ. බොහොම සුන්දර ගීතයක් ඇහෙනවා වගේ බඳු දේවල් කර්ණ රසායනයක් දනවන්නේ නැහැ. නමුත් පින්වත්නි, අපි කවදා හෝ මේ කටක ඇත්තට මුහුණ දෙන්න සිද්ධ වෙනවා නම් අපේම මේ ජීවිත බොහොම දුබල බවට පත් වෙලා අපේම හැම රැළ වැටිලා අපේ තියෙන මේ දත් ටික හැලිලා ඇස් පේන්නේ නැතුව ගිහිල්ලා කන් ඇහෙන්නේ නැතුව ගිහිල්ලා හැරමිට වාරුවෙන් යන්න වෙන අවස්ථාවක් අපිට ලැබෙනවා නම් අපි තවදුරටත් ජීවත් වෙනොත් අපේම මලමුත්‍ර පොඩේ වැටිලා ලඟින්න වෙන අවස්ථාවක් අපිට හම්බ වෙනවා නම් ඉතින් ඒ ඉබන්දා තත්වයකට පත් වුණාට පස්සෙ නම් අපිට මේ ආදීනව තේරෙන්නේ හිතවත් පින්වත්නි අපි පරක්කු වැඩි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ කමකෙස් තියෙන කාලෙම මේ කටයුත්තට අත ගහන්න. මේ සතරම ලැබෙන මාර්ගයට කමකෙස් තියෙන කාලෙම අත ගහන්න. මොකද මෙතන කලකට වැඩක් තියෙනවා. අපි වැඩවන්න හිටියත් මේ සතරින් මිදෙන්න බෑ. ඒ සඳහා දියුණු කළ යුතු විවිධාකාර මානසික ගුණාංග රැසක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය ධර්මයන්, බල ධර්මයන්, ඉද්ධපාද ධර්මයන්, බොජ්ජංග ධර්මයන්, ආදී වශයෙන් මේ විවිධාකාර උත්කෘෂ්ඨ ගුණාංගයන් රසක් විවිධාකාර සෝත දේශනාවල දේශනා කරලා තියෙනවා. ඉතින් පින්වත් මේ බඳු දේවල් අපි දැන කරගන්නේ නැතා සසරින් මිදීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා මේ ආස්වාදය ආස්වාදයේ හැටියට පෙන්눔 කරනවා, ආදීනවයේ ආදීනවයේ හැටියට පෙන්눔 කරනවා. පෙන්눔 කළා. එතකොට ආදීනවයන් වැටිච්ච පමණට මේ සසරින් මිදෙන ක්‍රම අනුගමනය කරන්න ක්‍රමෝපායන් රැසක් පෙන්눔 කළා දීලා තියෙනවා. එසා අපි උත්සාහ දෙමු අපේ සාමාන්‍යයෙන් ගත කරන ජීවිතයෙන් තාවකාලික හෝ යම් යම් අවස්ථාවක එළියට ඇවිල්ලා අපි මේ ඇයි මා ජීවිතයක් ඇයි මා මනුස්ස ජීවිතයක් අපිට ලැබුණේ මේ මනුස්ස ජීවිතෙන් පස්සේ අපිට ලැබෙන්නේ මොන වගේ ජීවිතයක්ද ඊළඟට අපි මේ ජීවිතයත් ප්‍රමාදීව හැසිරුණොත් අපිට අත්දිනීරණම මොකද්ද අපි දැන් මොනිකත්තා දේලා කටයුතු කරන්නේ මොන වගේ වැඩ කටයුතු වලටද ඒවයින් අපිට මේ සසරින් මිදෙන ගමනට සමහරවක් හරි ඉල්ල ගන්න හැකියාවක් නැද්ද ඉතින් මේ වගේ කටයුතු මේ වගේ කාරණා සම්බන්ධයෙන් හිතලා බලන්න වටිනවා එහෙනම් සාපින්වත් අද ධර්ම දේශනාවෙන් මේ පින්වතුන්ට මේ ආධිම පක්ෂය මද වශයෙන් හරි වැටුණා නම් සසර දෙකින් මිදීමේ උදාහ වමනාවක් ඇති වුණා නම් මේ සංසාර බිය සම්බන්ධයෙන් සුළු හෝ අවබෝධයක් ඇති වුණා නම් මම හිතනවා මේ බුදුරජාණන් වහන්සේ ආදීනවයන් පෙන්වා දීමෙන් බලාපොරොත්තු වුණ දේ සල්ප වශයෙන් හෝ ඉෂ්ට වුණා කියලා. එනිසා මේ පිංගුතුන්ට මේ ආදීනවයන් තේරුම් අරගෙන ඒ හිත වටගන්නේ නැතුව මේ බුද්ධෝත්පාද කාලයට පින් සිද්ධ වෙන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේට පින් සිද්ධ වෙන්න මේ ධර්ම මාර්ගය කියලා දෙන සත්පුරුෂයන් වහන්සේලාට පින් සිද්ධ වෙන්න බුදුතුමන් වහන්සේලාට පින් සිද්ධ වෙන්න අපිට මා සසරින් මිදෙන මාර්ග වර්තමානයේ හිමිලා තියෙනවා ඒ පිටබඳව අපේක්ෂාවක් ඇති කරගෙන මේ සසරින් මිදෙන ගමනට අපි කෙසේ හෝ අවතීර්ණ වෙන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න මේක දිගින් දිගට කල් දාන්න ගියොත් කවදා කරන්න හම්බෙයිද කියලා නිශ්චිතව අපිට කියන්න බෑ කොවි අවස්ථාවේ මරණය ඇවිල්ලා මාරය ඇවිල්ලා එන්න කියලා අඬගහයිද කියලා අපිට කියන්න බෑ ඒ අවස්ථාවේදී ගිවිසුමක් මාරයත් එක්ක ඇති කරගන්න බැරි බව බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා පින්වත්නි අපිට මේ ලැබිලා තියෙන අවස්ථාවේ තියෙන වටිනකම තේරුම් අරගෙන සසර බිය තේරුම් අරගෙන කාමයන් මේ ආදීනව මෙනෙහි කරලා මේ සසරින් මිදෙන්න උත්සාහවත් වෙන්න ඒ සඳහා මේ ධර්ම දේශනාව මේ පින්වතුන්ට මද හෝ ධෛර්යයක් මද හෝ අවබෝධයක් ඇති කරන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.